යේසුස් මැරෙන්න දවස් 3කට කලින් ඔහුගේ ගෝලයෝ ඔහුගෙන් හරි වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒක අද අපිටත් වැදගත් වෙනවා. ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවද? යේසුස් කිව්වා අවසානයේ ඇවිත් පාරදීස පොළව එන්න කලින් ලෝකේ හැම තැනම භූමිකම්ප, යුද්ධ, ආහාර හිඟකම් සහ වසංගත ඇතිවෙනවා කියලා. ඊට පස්සේ යේසුස් කිව්වා ජල ගැල්මට පෙර කාලය පුරාම, එනම් නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජල ගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යනතුරු ඔවුන් සිදුවන දේ ගැන කිසිත් හැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි. යේසුස් කියපු දෙයින් නොවා කියන්නේ ඇත්තටම ජීවත් වුණ කෙනෙක් කියලත්, ජලගැල්ම ඇත්තටම සිද්ධ වුණ දෙයක් කියලත් පැහැදිලි වෙනවා. ජලගැල්මට කලින් වුණ දේවල් සහ අද අපි ඉන්න කාලය අතර ලොකු සමානකමක් තියෙනවා කියලත් යේසුස් කිව්වා. ඒ නිසා එදා වුණේ මොනවද කියලත්, ඒකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද කියලත් මේ නාට්‍යයෙන් අපි බලනවා. නොවාගේ කාලෙට කලින්, ඒ කියන්නේ ආදම් සහ ඒවව ඒදන් උයනෙන් එළියට දැම්මට පස්සේ මිනිසුන්ගේ ජීවිත මොනවාගේ වෙන්න ඇතිද කියලා උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද වලින් අපිට දැනගන්න පුළුවන්. හැමෝම කතා කරේ එක භාෂාවක්. අකුරු හදලා ඒවා ලියන්නත් ඉගෙන ගන්න ඇති. එයාලා නෝරක් ගොඩ නැගුවා. නෝරවල් කිහිපයක් හදන්නත් ඇති. තඹ, යකඩ වලින් එක එක දේවල් හදන්නත් ඉගෙන ගත්තා. එයාලා නලාව, වීණාව වගේ සංගීත භාණ්ඩත් හැදුවා. ඒ වගේම ආදම් පරිපූර්ණත්වය නැති කරගෙන වැඩි කාලයක් ගිහින් තිබුණේ නැති නිසා එදා හිටපු මිනිස්සු අවුරුදු 100 ගණන් ජීවත් වුණා. හැබැයි එදා හිටපු මිනිස්සු යෙහෝවා දෙවියන්ගෙන් ගොඩක් ඈත් වුණා. ඉනිස එයාලා ගොඩක් දරුණු වුණා. පරිම නරක ජීවිත ගත කරේ. එදා තත්ත්වය කොච්චර නරක අතට හැරුණාද කියනවා නම්, ඒ දුෂ්ට සමාජය විනාශ කරලා දාන්න දෙවියන් තීරණය කළා. ඒ ගැන මිනිස්සුන්ට දැනුම් දෙන්න දෙවියන් ඒනොක්ව පාවිච්චි කළා. ඒනොක් ඉපදුනේ ආදම්ම නිර්මාණය කරලා අවුරුදු 600කට විතර පස්සේ. ඒනොක් දේශනා කරපු විනිශ්චය පණිවිඩයට මිනිස්සු පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයාලා ඒනොක්ට වෛර කළා. මරන්න හදන්නත් ඇති. විනාශය දකින්න කලින් ඒනොක් මිය ගියා. ඔය විදිහට තව අවුරුදු 600ක් ගියා. තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණා. අපි දැන් උත්පත්ති 6 1 ඉඳන් 7 වෙනකල් කියවලා බලමු.
පොළවේ ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තේය. ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ මිනිසයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය. ඔවුහු හිතු මනාපිට ස්ත්‍රීන්ව තෝරගෙන ඔවුන්ව විවාහ කරගත්ත. පසුව යෙහෝවා දෙවි මෙසේ කීවේය.
මම හැමදාමත් මිනිසුන්ගේ ක්‍රියා නොයවසන්නෙමි. ඔවුන් නිකම්ම දුර්වල මිනිසයන් විතරයි. ඔවුන්ට තව අවුරුදු 120ක් ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි.
ඒ දවස්වලත් කලක් ගෙවුණු පසුත් නෙෆිලිම් වරු පොළවේ සිටියෝය. ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරුන් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ. ඒ ස්ත්‍රීන්ට පුත්‍රයෝ බිහි වුණෝය. ඔහු පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු වූහ. මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත්, ඔවුන්ගේ සිත් නිතරම නපුරටම යොමු වී තිබුණු බවත් යෙහෝවා දෙවි දුටුවේය. එබැවින් යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනින තමන් සෑදූ මිනිසුන් නිසා ඔහු කනගාටුවට පත්විය. ඔහු මෙසේ කීවේය.
මම සෑදූ මිනිසුන්ව පොළොවෙන් නැති කර දමන්නෙමි. මිනිසුන්වද, හීලෑ සතුන්වද, කුඩා සතුන්වද, අහසේ ව්‍යාසර කරන ජීවීන්වද මම විනාශ කරන්නෙමි. මන්ද මා සෑදූ මිනිසුන් නිසා මම කනගාටු වෙමි.
ඒ කාලේ ස්වර්ගයේ හිටපු සමහර දේවදූතයෝ පොළවේ හිටපු ලස්සන කාන්තාවන්ව දැකලා එයාලා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න ආසාවක් ඇති කරගත්තා. ඒ ආසාවන් ඉටු කරගන්න එයාලා මිනිස් වෙස් අරන් පොළවට ඇවිත් දෙවියන්ට විරුද්ධව කැරලි ගැහුවා. ඒ ආත්මාර්ථකාමි දුෂ්ට දේවදූතයන් තමයි භූතයන් වුණේ. එයාලා හරිම බුද්ධිමත් වෙන්න ඇති. කඩවසම් පෙනුමක් තියෙන්නත් ඇති. ඒ මදිවට අසාමාන්‍ය බලයක් තිබුණා. දෙවියන් ගැන හිතේ කිසි ආදරයක් තිබුණේ නැති කාන්තාවන් නම් එයාලව දැක්කම පශී වෙන්න ඇති. වාර්තාවේ කියනවා ඒ දේවදූතයන් හිතුමනාපෙට. ඒ කියන්නේ කැමැති කැමැති කාන්තාවන් සමහරක් වෙලාවට බලෙන්ම ගන්න ඇති. එදා හිටපු කොයි මිනිසයටද පුළුවන් මේ භූතයන්ට විරුද්ධ වෙන්න? දෙවියන් ගැන කිසි බයක් නැති මේ තිරිසනුන්, මිනිසුන්ගේ දුවරුන්, සහෝදරයන්, භාර්යාවන් පවා උදුරගන්න ඇති. ඒ කාන්තාවන් ගැබ්ගෙන දරුවන් බිහි කරා. හැබැයි මේ දරුවෝ සාමාන්‍ය දරුවෝ වගේ නෙමෙයි. හරිම ශක්තිමත් කලහකාරී විදියට හැසිරුණ දරුණු මුරණ්ඩු අය වුණා. එයාලා උස්මහත් වුණේ ඒ නැහැදිච්ච ගතිගුණ එක්ක. අන්තිමට එයාලා හරිම දරුණු විදියට හැසිරුණ මිනිස්සු වුණා. එයාලව හැඳින්නුවේ නෙෆිලිම්වරු කියලා. ඒකේ තේරුම බිමට ඇද වැටෙනසේ අන් අයට පහර දෙන්නෝ කියලා හිතන්න පුළුවන්. මිනිස්සු එයාලට බයේ හිටියේ. තාත්තලට වගේ එයාලට දෙවියන් ගැන කිසි බයක් තිබුණේ නැහැ. එයාලට ඕන වුණේ එයාලගේ ශක්තිය පෙන්නලා අනිත් අයව බය කරලා තියාගන්න. මිනිස් වෙස්ගත් දේවදූතයන්, එයාලගෙන් පැවතෙන නෙෆිලිම්වරු එදා සමාජය හොල්ලගෙන ඉන්න ඇති. අනිත් මිනිසුන්ටත් ඒ ගති බෝ වුණා. එයාලගේ දුෂ්ටකම අහස උසටම ගිහින් තිබුණා. එයාලගේ සිත් නිතරම නපුරටම යොමු වෙලා තියෙනවා දෙවියන් දැක්ක කියලා වාර්තාවේ කියනවා. මිනිස්සු වැඩි හරියක් දෙවියන්ට විරුද්ධ වෙලා පිළිකුල් සහගත දේවල් කරනවා දකිද්දි ටිකක් හිතන්න සාතන්ට කොච්චර සතුටක් දැනෙන්නේ නැද්ද? ඒ වගේ දුෂ්ට කාලයක වුණත් එක්කෙනෙක් දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒ කවුද කියලා දැනගන්න අපි උත්පත්ති 6 පරිච්ඡේදයේ 8 ඉඳන් කියවමු.
නමුත් නෝවා කටයුතු කළ ආකාරය ගැන යෙහෝවා දෙවි සතුටු විය. නෝවාගේ ජීවිත කතාව මෙයයි. නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් විය. ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළ නෝවා සැබෑ දෙවි සමග ගමන් කළේය. කල්යත්ම නෝවාට දාව, ෂෙම්, හාම් සහ යාෆෙත් උපන්නෝය. දෙවි පොළව දෙස බැලූ විට එය නාස්ති වී තිබුණු බව ඔහුට පෙනුනේය. පොළව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණේය. මිනිසාගේ හැසිරීම ඉතා පහත් තත්ත්වයක තිබූ නිසා පොළව දෙවි ඉදිරියේ නාස්ති වී තිබුණේය.
හුඟක් අය කියනවා නෝවා කියලා කෙනෙක් ඇත්තටම හිටියේ නැහැ කියලා. එයාගේ නැව, ජල ගැල්ම, එයාලා කියන්නේ මේ ඔක්කොම සුරංගනා කතා කියලා. ඒත් බයිබලේ ලියපු අය මේක සත්‍ය සිදුවීමක් කියලා හොඳින්ම දැනගෙන හිටියා. එසකියල් සහ යසාය කියන අනාගත වක්තෘවරු නෝවා ගැන කතා කරලා තියෙනවා. පළවෙනි ලේකම් පොත ලියපු එස්රා, සුවිශේෂ පොතක් ලියපු ලූක්, ඒ දෙන්නම පෙළපත් වාර්තාවේ නෝවාගේ නම සඳහන් කරලා තියෙනවා. පේතෘස් සහ පාවුල් එයාලගේ වාර්තාවලත් නෝවාගේ සිද්ධිය ගැන සඳහන් කරනවා. ඒ වගේම අපි කලින් බලපු විදියට දෙවියන්ගේ පුත්‍රයාම නෝවා කියන පුද්ගලයා ගැනත්, ජල ගැල්ම ගැනත් සඳහන් කරලා තියෙන එකෙන් පේනවා ඒක ඇත්ත සිද්ධියක් කියලා. නෝවාට දෙවියන් ගැන පුදුම විශ්වාසයක් තිබුණේ. මිනිස් වෙස්ගත් දේවදූතයෝ නෙෆිලිම්වරු පාලනය කරපු දුෂ්ටකම හිනි පෙත්තටම නැගලා තිබුණ ඒ කාලේ ඒ වගේ විශ්වාසයක් ඇතුව හිටපු එක විශේෂ දෙයක්. විශ්වාසයේ ශක්තිමත්ව තියාගන්න අද අපිට තියෙන හුඟක් දේවල් එදා නෝවාට තිබුණේ නැහැ. එයාට බයිබලයක් තිබුණේ නැහැ. කියවලා දෙවියන් ගැන දැනගෙන ඔහු ගැන විශ්වාසයක් ඇති කරගන්න. එයාගෙන් පස්සේ හිටපු විශ්වාසවන්ත ස්ත්‍රීන් පුරුෂයන් ගැන එයා දැනගෙන හිටියේ නැහැ. නෝවාගේ විශ්වාසය වැඩි කරන්න, එයාව දිරිගන්වන්න එයාට සබාවක් තිබුණේ නැහැ. සහෝදර සහෝදරියන් හිටියේ නැහැ. ඒත් නෝවා සමහර දේවල් දැනගෙන හිටියා. ඒදන් උයනේ වුණ දේ එයා දැනන් හිටියා. ඒකේ ප්‍රතිඵලත් එයාගේ ඇස් ඉදිරිපිටම තිබුණා. මිනිස්සු වයසට ගිහින් මැරෙනවා එයා දැක්කා. ඒදන් උයනට ඇතුල් වෙන එක වළක්වලා පිටත භූමියට ශාප කරලා කියලත් එයා දැනන් හිටියා. එයාගේ සීයාගේ තාත්තා ඒනොක් දේශනා කරපු පණිවිඩය ගැනත් එයා දැනන් හිටියා. එයාට සැනසීම විවේකය කියන තේරුම තියෙන නෝවා කියන නම එයාගේ තාත්තා ලාමෙක් එයාට දුන්නේ ඇයි කියලා එයා දැනගෙන හිටියා. ලාමෙක් කිව්වා දෙවියන් භූමියට ශාප කරපු නිසා අපි අද වෙනතුරු දුක් මහන්සි වෙලා වැඩ කරනවා. සමහර විට මේ දරුවගෙන්වත් සහනයක් අපිට ලැබේවි කියලා. අනිවාර්යයෙන්ම නොවා ඒ අනාවැකි ගැන හිතන්න ඇති. මගෙන් කොහොමද සහනයක් ලැබෙන්නේ? දෙවියන් දුෂ්ට මිනිසුන් විනාශ කරන්නේ කොහොමද? කවද්ද කියලා එයා හිතන්න ඇති. අවුරුදු 100 ගානක්ම නොවා ඒ ගැන යාඥා කරලා ඒ ගැන හිතන්න ඇති. දැන් නොවාට වයස අවුරුදු 500කට වැඩි. එයා විවාහ වෙලා පුතු 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. පිරිහුණු සමාජයක ජීවත් වුණත් නොවා විශ්වාසවන්ත වෙන්න ලොකු උත්සාහයක් ගත්තා. එයාගේ පවුලේ අයටත් ඒකට උදව් කරා. ඊට පස්සේ දෙවියන් කියපු දේ අහලා නොවා පුදුමයෙන් පුදුමයට පත් වෙන්න ඇති. ඒ ගැන දැනගන්න අපි උත්පත්ති 6:13 ඉඳලා කියවලා බලමු.
ඉන්පසු දෙවි නොවාට මෙසේ කීවේය.
ජීවත්වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත. ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ. එබැවින් මම පොළොව පිටටත් මනුෂ්‍යයන් පිටටත් විනාශයක් ගෙනෙන්නෙමි. ඔබ හොඳ ලීවලින් නැවක් සාදන්න. නැව ඇතුලේ කාමර සාදා එහි ඇතුල් පැත්ත හා පිටපැත්ත සම්පූර්ණයෙන්ම තාරවලින් ආලේප කරන්න. ඔබ එය මෙලෙස සෑදිය යුතුයි. නැවෙහි දිග රුයන් 300ක්ද, පළල රුයන් 50ක්ද, උස රුයන් 30ක්ද විය යුතුයි. ඔබ නැවේ වහලේ සිට රුයනක් පහලට කවුළුවක් සාදා නැවේ පැත්තකින් දොරටුවක් සාදන්න. නැව තට්ටු 3කින් සෑදිය යුතුයි. මම මහා ජලකන්දරාවක් පොළොවට ඇදහැලින්න සලස්වන්නෙමි. මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව විනාශ කරන පිණිසයි. මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවිහු මිය යන්නෝය. එහෙත් මම ඔබ සමග කිවිසුමක් ඇති කරන්නෙමි. ඔබද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුළු විය යුතුයි. සියලු සත්ව වර්ගයන්ගෙන් දෙදෙනා බැගින් එනම් පිරිමි සතෙකු හා ගැහැණු සතෙකු බැගින් තෝරා නැවට ඇතුළු කරන්න. ඒ වර්ගයට අනුව බෝවන හීලෑ සතුන්ගෙන්ද ප්‍යාසර කරන ජීවීන්ගෙන්ද අනිකුත් කුඩා සතුන්ගෙන්ද දෙදෙනා බැගින් තෝරා නැවට ගෙනෙන්න. උන්ගේ දිවි රැකෙන පිණිස උන් ඔබ සමග නැවට ඇතුල් විය යුතුයි. සියලු ආහාර වර්ග ද එකතු කර නැවට රැගෙන යන්න. ඒ ආහාර ද්‍රව්‍ය ඔබටත් සතුන්ටත් කෑමට ගත හැකියි.
දෙවි අනකල එක් දෙයක්වත් අත් නෑර නොවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය.
දුෂ්ට සමාජය විනාශ වෙන්නේ කොහොමද කියලා කාලයක් තිස්සේ හිත හිත හිටපු නොවාට උත්තරේ ලැබුණා. ඒක වෙන්නේ මහ ජලගැල්මකින් කියලා නොවා දැනගත්තා. බේරෙන නම් එයයි යගේ පවුලයයි කරන්න ඕන දේත් එයා දන්නවා. එයාගේ කරපිටට ලොකු වගකීමක් වැටුණා. ඒක කරන්න පුළුවන් වේද කියලා එයා හිතන්නත් ඇති. හදන්න තිබුණේ මහා විශාල නැවක්. ඒක එක ප්‍රශ්න ඔලුවට ගලාගෙන එන්න ඇති. ගස් කපන්න ඕනේ, ලී ඉරන්න ඕනේ, එක එක ප්‍රමාණවලට කපල ලී වද්දලා නැව හදන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? එක එක ජාතිය සත්ව එකතු කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ඒ විතරක් නෙවෙයි, ඒ සත්තුන්ටයි පවුලයායටයි කෑම එකතු කරන්නත් ඕනේ. එතකොට එයාගේ වටේ හිටපු දෙවියන් ගැන ගාණක් නැති දුෂ්ට මිනිස්සු එයාලා මොනවා කියයිද? එයාට කලින් හිටපු විශ්වාසවන්ත අයට වුණේ මොනවද කියලා එයා දැනන් හිටියා. ආබෙල් එයාගේ සහෝදර අතින් මැරුම් කෑවා. ඒ වගේම ඒනොක්ගේ කාලේ හිටපු මිනිස්සු බදහිංසා කරලා එයාව මරන්න කලින් දෙවියන් එයාට වේදනාවක් නැති මරණයක් ලබා දුන්නා කියලාත් නොවා දැනගෙන හිටියා. නැව හදද්දි මිනිස්සු ඒක දැක්කා. ඒක හදන්නේ ඇයි කියලාත් එයාලා දැනගන්න යනවා. නෙෆලිම් වරු වගේ වැඩ කරන මිනිස්සු ඒක දැනගත්තම එයාලා මොනවා නොකියයිද, මොනවා නොකරයිද? ඒත් නෝවා දෙවියන්ව විශ්වාස කරලා එයාගේ වැඩ පටන් ගත්තා. දෙවියන් කියපු හැමදේම නෝවා ඒ විදියටම කරා. නැව හදන්න නොවාටයි යාගේ පවුලයායටයි ලොකු කාලයක් ගත වෙන්නේ නැති. සමහර විට අවුරුදු 40ක් 50ක් විතර. ඒ වැඩේ ලේසි වෙන නම් නැතුව ඇති. ඒත් නෝවා කංකින්දිරි ගෑවා කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. එයාටයි එයාගේ පවුලයායටයි කාගෙන්වත් උදව් ලැබුණේ නැහැ. වාර්තාවේ කියන්නේ ජලගැල්ම ඇවිත් එයාලාව ගහගෙන යනකල් මිනිස්සු කිසි තැකීමක් කළේ නැහැ කියලා. නෝවාගේ කාලේ හිටපු මිනිස්සු ඒ නැව හදනවා දැක්කා. එයාලා ඇවිත් අහන්න ඇති මේ වගේ විශාල දෙයක් හදන්නේ මොකටද කියලා. නෝවා විස්තර කරන්න ඇති මෙන්න මේ හේතුව නිසායි කරන්න කියලා. හැබැයි එයාලා ඒක කනකටවත් ගත්තේ නැහැ. මේ වැඩේට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා කියලා එයාලා තේරුම් ගත්තේ නැහැ. නෝවා කියපු දේ අහපු නැති අයට සිද්ධ වෙන්න යන දේ මොනතරම් බරපතලද කියලා එයාලා තේරුම් ගත්තේ නැහැ. ඒ වෙනුවට එයාලා වෙනදා කරපු දේවල් කරගෙන ගියා. කනවා බොනවා විවාහ වෙනවා විවාහ කරලා දෙනවා. ඒක තමයි එයාලගේ ජීවිතේ වුණේ. ඒ මිනිස්සු නෝවාව දකිද්දි එයාව මහ විහිළුවක් හැටියට පේන්නේ නැති. එයාව පාචල් කරන්න නැති, උසුළු විසුළු කරන්න නැති, නිന്ദා කරන්න නැති, තර්ජනය කරන්නත් නැති. දැන් නැවේ වැඩ ඉවරයි. නෝවා යාගේ පවුලයා එක්ක දොර ඉඳන් ඒක දිහා බලන් ඉන්න විදිහ ඉතින් මවා ගන්න ඔයාලට පුළුවන්ද? දෙවියන් එයාලට උදව් කරපු විදිහ ගැනත් එයාලා හිතන්නේ නැති. දෙවියන් නියම වෙලාවට තම සේවකයන්ට මඟ පෙන්වනවා. දෙවියන් නෝවාට ඊළඟට කියපු දේ අපි 7 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් බලමු.
යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය.
ඔබේ පවුලේ සියලු දෙනා සමග දැන් නැවට ඇතුල් වන්න. පොළොවේ සියලුම වැසියන් අතුරින් ධර්මිෂ්ඨ ලෙස හැසුරෙන්නේ ඔබ පමණයි. ඔබ පවිත්‍ර වූ සියලු සතුන්ගෙන් 7 දෙනා වැගින්ද, අපවිත්‍ර වූ සියලු සතුන්ගෙන් 2 දෙනා වැගින්ද තෝරා ගන්න. අහසේ ව්‍යාසර කරන ජීවින්ගෙන් 7 දෙනා වැගින් තෝරා ගන්න. ගැහැණු සතුන්වද පිරිමි සතුන්වද තෝරාගත යුතුයි. එසේ කළ යුතු වන්නේ උන් නොනැසී දිගටම පොළව පුරා තම වර්ගයා භෝ කරන පිණිසයි. මන්ද මම තව දවස් 7කින් පොළව මතට වර්ෂාවක් ඇදහැලෙන්න සලස්වන්නෙමි. නොකඩවා දහවල් 40ක්ද රාත්‍රී 40ක්ද වර්ෂාව ඇදහැලෙන්නේ.
නෝවා යෙහෝවා දෙවි තමාට අණ කළ සියල්ල කළේ.
එයාලට හිතේත ඉන්න වෙලාවක් නැහැ. කරන්න ගොඩාක් වැඩ තිබුණා. දවස් 7කින් වහින්න පටන් ගන්නවා. දහස් ගාණක් සත්තුන්ව නැවතුරට ගෙනත් දාන්න ඕනේ. අවශ්‍ය කෑම බීම ගබඩා කරන්න ඕනේ. නෝවා ඇහුම්කන් දීලා කීකරු වුණා. ඒ වார்த்தාවේ දෙවැනි වතාවටත් නෝවා ගැන කියන්නේ දෙවියන් එයාට කියපු සෑම දෙයක්ම එයා ඒ විදියටම කරා කියලා. දැන් අපි ආයෙත් උප්පත්ති 7 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳන් බලමු.
මහා වර්ෂාව පොළවට කඩා හැලෙන විට නෝවාට වයස අවුරුදු 600ක් විය. එම වර්ෂාව ඇදහැලෙන්න පෙර නෝවාද, ඔහුගේ භාර්යාවද, ඔහුගේ පුත්‍රයෝද, ඔවුන්ගේ භාර්යාවද නැවට ඇතුල් වූහ. සියලු පවිත්‍ර සත්තුද, සියලු අපවිත්‍ර සත්තුද, පියාසර කරන ජීවීහුද, අන් සියලු කුඩා සත්තුද නැවට ඇතුල් වී නෝවා වෙතට ගියෝය. දෙවි නෝවාට අණ කළ ලෙසම පිරිමි සතෙකු බැගින්ද, ගැහැණු සතෙකු බැගින්ද උන්ව නැවට ඇතුල් කරන ලදී. දවස් 7කට පසු මහා වැසි පොළවට ඇදහැලෙන්න පටන් ගත්තේය. නෝවාගේ ජීවිතයේ 600 වන අවුරුද්දේ දෙවන මාසේ 17 වන දිනේදී අති මහත් ජලගඳේ සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළු දැරුමේ. දහවල් 40ක්ද රාත්‍රී 40ක්ද නොකඩවා මහා වැසි පොළවට ඇදහැලුනේය. වර්ෂාව පටන්ගත් එම දවසේදී නෝවාද, ඔහුගේ පුත්‍රයන් වන ෂෙම්, හාම් සහ යාෆෙත්ද, නෝවාගේ භාර්යාවද, පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල් වූහ. ඒ වර්ගයට අනුව බෝවන සීලු වනමුර්ගයන්ද, හීලෑ සතුන්ද, කුඩා සතුන්ද, පක්ෂීන්ද, පියාපත් ඇති අනිකුත් සතුන්ද නැවට ඇතුල් කර තිබින. ඒ අවස්ථාවේදී සියලු සත්ව වර්ගයන් අතරින් 2 දෙනා බැගින් නැවට ඇතුල් වී නෝවා වෙතට ගියෝය. දෙවිය ඔහුට අනකල ලෙසම සියලු සත්වයන්ගෙන් පිරිමි සතාද ගැහැණු සතාද බැගින් නැවට ඇතුල් කරන ලදී. පසුව යෙහෝවා දෙවි දොර වැසුවේය. මහා වර්ෂාව දවස් 40ක් නොකඩවා පොළොවට කඩා හැලුනේය. ජල මට්ටම එන්න එන්නම වැඩි වෙත්ම නැවත ඉහළට නැගී පාවෙන්න පටන් ගත්තේය. ජල මට්ටම බොහෝසෙන් ඉහළ නැගී නැව ජලය මත පාවී ගියේ. පොළව සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගියේය. සියලු උස්කඳු පවා ජලයට යට විය. කඳු මුදුන් වලට වඩා රියන් 15ක් ඉහළින් ජල මට්ටම නැග්ගේය. පොළවේ ජීවත් වූ සියල්ලෝ මිය ගියෝය. පියාසල් කරන ජීවීහුද, හීලෑ සත්තුද, වනමෘගයෝද, පොළවේ බහුලව සිටි නානාවිධ කුඩා ජීවීහුද, මිනිස්සුද මිය ගියෝය. මනුෂ්‍යයන් ඇතුළු ගොඩබිම මත ජීවත් වූ සියලුම ජීවීහු මිය ගියෝය. මෙසේ දෙවි මිනිසුන්වද, මෘගයන්වද, කුඩා සතුන්වද, අහසේ පියාසර කරන ජීවීන්වද පොළවෙන් නැති කර දැමුවේය. බේරි ජීවත් වූයේ නෝවා සහ ඔහු සමග නැවේ සිටි සියල්ලන් පමණි. දවස් 150ක් පුරා පොළව සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී තිබුණේය.
සත්තු එකතු කරන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටපු නෝවාට දැන් උත්තරේ ලැබුණා. සත්තු එයා ගාවට එනවා. යෙහෝවායි ඒක කරන්නේ. නෝවාට සත්තු හොයාගෙන යන්න ඕනේ වුණේ නැහැ. ඔන්න දැන් සත්තු එන්න පටන් ගන්නවා. හැම ජාතියකින්ම සමහරු දෙන්න ගානේ, සමහරු හත් දෙනා ගානේ. එක එක ජාතියේ සත්තු පැන පැන බඩගාගෙන පැද්දි පැද්දි නැවට නගින අපූර්ව හිතින් මවා ගන්න නෝවා එයාගේ පවුලේ අය උන්ව එක එක තැන්වලට දානවා. උන් පහු කරගෙන යන්ති එයාලා උන්ව අත ගන්න නැති, උන්ගේ ලොම් අල්ලන්න නැති. කොරෝසු හම් තියෙන කටුකටු තියෙන සත්තු යද්දි එයාලා අයින් වෙන්නත් ඇති. ඒ විතරක් නෙවේ, සද්දන්ත අලි ඇතු හැද්දි පැද්දි එද්දි ඔක්කොම ලයින් වෙලා පාර ඉඩ දෙන්න ඇති. හැම ජාතියකම කුරුල්ලොත් නැවට ආවා. ඔක්කොම සත්තුන්ගේ සද්ද එකතු වුණාම නොවාටයි යගේ පවුලයටයි මොනහරි කියන්න ඕන වුණාම යටිගිරියෙන් කෑ ගහන්න වෙන්න ඇති. ඔක්කොම නැවට ඇතුළු වුණාට පස්සේ දෙවියන් නැවේ දොර වැහුවා. කට්ටියම නැවේ එක තැනකට එනවා හිතින් මවා ගන්න පුළුවන්ද? එළිය වෙන්නේ මොනවද කියලා එහලා කන් දීගෙනම අහගෙන ඉන්නේ. ඊළඟට මොකද වුනේ? වැස්සා. සමහර විට පටන් ගන්න නැත්තේ පොද වැස්සකින්. ඊට පස්සේ මහා ජල කන්දරාවක් ඇද වැටුණා. මහා ഘോഷාවක් ඇති වෙන්න ඇති. එයාලා කාලාන්තරයක් තිස්සේ බලාගෙන හිටපු දේ දැන් සිද්ධ වෙනවා. එයාලට මහන්සිය. හෙම්බත් වෙලා ඉන්නේ. ඒත් එදාර එයාලා නිදාගත්තේ නම් නැතුව ඇති. එයාලට සතුන බලන්න තිබුණා. මහා හයියෙන් වහිනවා. එයාලා කොච්චර යාඥා කරන්න නැද්ද? නැවේ එළි හිටු පාය ගැන එයාලා හිතන්න ඇතිද? අනිවාර්යෙන්ම. එයාලව නොවා අඳුරනවා. එයාලට දේශනා කරලා තිබුණා. ගොඩක් අය නැහැ වෙනවා. එයාලා ගැන ලොකු දුකක් දැනෙන්නේ නැති. දුෂ්ට වුණත් එයාලා විනාශ වෙනවා දකින්න නොවා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. යෙහෝවා දෙවියන් වගේ. හැමෝම මැරෙන එක ගැන එයාලට ලොකු දුකක් දැනුණා. ඒත් එයාලට දැනටමත් අනතුරු අඟවලා තිබුණා කියලා නොවා දැනගෙන හිටියා. සමහර අය නැව හදනවා දැක්කේ නැති වුණත් අනිවාර්යයෙන්ම ඒ ගැන දැනගන්න ලැබෙන්නේ නැති. ඇයි ඒක හදන්නේ කියලා දැනන් ඉන්නේ නැති. ඒත් දැන් පරක්කු වැඩි. යෙහෝවා නැවේ දොර වැහුවා. අහසෙන් ඇදහැලුණු වැස්ස මහා ഘോഷාවක් ඇති කරන්නේ නැති. ඒක නැව ඇතුලේ හිටපු අයට හොඳටම ඇහුණා. ඊට පස්සේ වුණ දේ එයාලට කවදාකවත් අමතක වෙන්නේ නැතුව ඇති. නැව හෙල්ලුණා. වතුර මට්ටම ඉහළ යනවත් එක්කම නැව ඉස්සෙන්න පටන් ගත්තා. පාවෙන්න ගත්තා. ඇතුලේ හිටපු අයගේ හදවත් වේගයෙන් ගැහෙන්නේ නැති. නැව මේ මහා ජල කඳට ඔරොත්තු දෙයිද? ඊළඟට වුණේ මොකක්ද කියලා දැනගන්න අපි කියවමු උත්පත්ති 8 පළවෙනි ඡේදයේ ඉඳලා.
නෝවාවද ඔහු සමග නැවේ සිටි සියලු වනමෝර්ගයන්වද හීලෑ සතුන්වද දිවිට අමතක නොවීය. කල්යත්ම ඔහු පොළොව මත සුළඟක් හමන්න සැලැස්සුවේය. එවිට ජලය ටිකෙන් ටික බැස ගියේය. මහා ජලකඳේ දියෝල් පද්ද අහසේ කවුළුද වැසුනේය. ඉන්පසු අහසෙන් ඇදහැලුණු මහා වර්ෂාව නවත්වනු ලැබීය. පොළව මත තිබූ ජලය ටිකෙන් ටික බැස යන්න පටන් ගත්තේය. දවස් 150කට පසුව ජල මට්ටම සෑහෙන්න අඩු වී තිබුණේය. 7 මාසයේ 17 දිනේදී නැව අරර කඳුකරයේ මත නැවතින. 10 මාසයේ වනතෙක් ජලය ටිකෙන් ටික බැස ගියේය. 10 මාසයේ පළමු වන දිනේදී කඳු මුදුන් පෙනෙන්න පටන් ගත්තේය. දවස් 40කට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව ඇරියේය. ඉන්පසු ඔහු කපුටෙකුව නැවෙන් පිටතට යැවීය. ජලය හිඳී ගොස් පොළව වියලනතෙක් ඌ කිහිප වතාවක්ම පියාසර කර හැරී ආවේය. පසුව පොළවෙන් ජලය හිඳී ඇද්ද කියා බැලීමට ඌ පරවියකුව පිටතට යැවීය. නමුත් ඒ වන විටත් පොළව ජලයෙන් යට වී තිබුණු නිසා උගේ පය තබන්න තැනක් සම්බ නොවීය. එබැවින් ඌ නැවත හැරී ආවේය. එවිට නෝවා පරවියාව තම අතටගෙන නැව ඇතුළට ගත්තේය. ඔහු දවස් 7ක් බලා සිට නැවතත් පරවියාව පිටතර යැවීය. හවස් වේලාවේදී පමණ පරවියා නැවට හැරී ආවේය. අමු ඔලීව කොළය උගේ හොතේ තිබුණේය. පොළවෙන් ජලය හිඳී ගොස් ඇති බව නෝවා එයින් දැනගත්තේය. ඔහු දවස් 7ක් බලා සිට නැවතත් පරවියාව පිටතර යැවීය. නමුත් ඒ අවස්ථාවේදී ඌ හැරී ආවේ නැත.
දවස් 41යි රෑ 41යි එක දිගටම වැස්සා. ඊට පස්සේ වැස්ස නතර වුණා. හිතන්න නොආයයාගේ පවුලේ අය කවුළුවෙන් එළිය බලද්දි හතර පැත්තෙම වතුර, පෙනෙනතෙක් මානෙක ගොඩබිමක් නැහැ. ඊට පස්සේ හුළඟක් හමලා වතුර මට්ටම අඩු වෙන්න පටන් ගත්තා. අන්තිමට වහින්න පටන් අරන් දවස් 150කට පස්සේ නැව ගොඩබිමක් උඩ නතර වුණා. ඒක කොච්චර සතුටු හිතන දවසක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් එළියට යන්න පුළුවන්ද? බැහැ. වතුර මට්ටම තව අඩු වෙන්න ඕනේ. ඔය අතරේ නොවාටයි පවුලේ අයට ගොඩාක් වැඩ කරන්න තිබුණා. සත්තුන්ට කන්න බොන්න දීලා උන්ව බලාගන්න තිබුණා. ඒත් එළියට යන්න එයාලා ආසාවෙන් ඉන්න ඇති. ආයෙත් මහ පොළවේ අඩිය තියලා නිදහස ඇවිදින්න ආසාවෙන් ඉන්න ඇති. ඒත් එතකල් ඉවසන්න වුණා. නැවෙන් එළියට ආවට පස්සේ කරන දේවල් ගැන එයාලා එකතු වෙලා කතා කරන විදිය හිතින් මවාගන්න පුළුවන්ද? ඔය විදියට තව දවස් 73ක් පහු වෙනවා. දැන් එයාලට කඳු මුදුන් පේන්න පටන් ගන්නවා. දැන් නැවෙන් එළියට යන්න පුළුවන්ද? නෝවා කවුළුවෙන් එළිය බැලුවා. ඊට පස්සේ එයා කපුටෙක් වාරගෙන ඌව එළියට යවුවා. ඒත් ඌ ආය ආය ආවා. ඊට පස්සේ නෝවා කපුටා වෙනුවට පරවියෙක්ව යවුවා. ලගින්න තැනක් හම්බ වුණේ නැති නිසා පරවියත් ආයෙත් හැරිලා නැවට ආවා. ඊළඟ සතියේ ආයෙත් ඌව එළියට යවුවා. මේ පාර ඌ අමු ඔලිව කොළයක් අරගෙන ආවා. දවස් 7කට පස්සේ ආයෙත් ඌව එළියට යවුවා. ඒත් මේ පාර ඌ ආයෙ හැරිලා ආවේ නැහැ. ඊළඟට මොකද වුනේ? ඒ ගැන දැනගන්න අපි උප්පත්ති 8:13 ඉඳලා කියවලා බලමු.
නෝවාගේ ජීවිතයේ 601 අවුරුද්දේ පළමුවන මාසයේ පළමුවන දිනේදී පොළවේ ජලය හිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වහලේ තිබූ කවුළුව ඇර බැලූ විට පොළව මතුපිටින් ජලය හිඳී ගොස් තිබුණු බව ඔහු දුටුවේය. දෙවන මාසයේ 27 දිනේදී ජලය සම්පූර්ණයෙන්ම හිඳී ගොස් පොළව වියලී තිබුණේය. එවිට දෙවි මෙසේ කීවේය.
ඔබේ භාර්යාව හා පවුලේ අනිකුත් සියලු දෙනා සමග නැවෙන් පිටතට යන්න. ඔබ යන විට ඔබ සමග සිටින සියලු පියාසර කරන ජීවීන්, මුර්ගයන් සහ සියලු කුඩා සතුන්වත් පිටතට ගෙන යන්න. මන්ද උන් බෝවී වැඩි වෙමින් පොළව පුරා පෙතර යා යුතුය.
එවිට තම භාර්යාව හා පවුලේ සියලු දෙනා සමග නෝවා නැවෙන් පිටතට ගියේය. සියලු මුර්ගයෝද, කුඩා සත්තුද, පක්ෂියහුද අන් සියලු සත්තුද තම තමාගේ වර්ගයට අනුව නැවෙන් පිටතට ගියෝය. පසුව නෝවා යොහෝවා දෙවිට පූජාසනයක් සෑදුවේය. ඔහු සියලු පවිත්‍ර සතුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද කිහිප දෙනෙකුව ගෙන පූජාසනය මත තබා දවන පූජා ලෙස උන්ව ඔප්පු කළේය. පූජාවෙන් නැගියා සුවඳ යොහෝවා දෙවිට ප්‍රසන්න විය. එබැවින් ඔහු මෙසේ සිතුවේය.
මිනිසාගේ ක්‍රියා නිසා මම නැවත කිසිදා භූමියට ශාප නොකරන්නෙමි. මම මේ වතාවේදී ජීවත්වන සියල්ලන්ව විනාශ කළ නමුත් නැවත කිසිදා එසේ නොකරන්නෙමි. පොළව පවතින තාක්කල් බීජ වැපිරීම සහ අස්වැන්න නෙලීම සිදුවනු ඇත. ශීතල සහ උණුසුමත් ගිම්හාන ඍතුව සහ ශීත ඍතුවත් දවාල සහ රාත්‍රියත් සැමදා පවතිනු ඇත.
පරවිය හැරිලා ආවේ නැති වුණාම නොවා වහලේ තිබුණු කවුළුව ඇරලා බැලුවා. පොළොව මතුපිටින් වතුර හිඳිලා ගිහින් කියලා එයා දැක්කා. කලින් භූමියට ශාප කරලන්නේ තිබුණේ දැන් නොවාට පේන්නේ නැති කවදාවත් දැකලා නැති විදිහට ගස් කොළන් සශ්‍රීකව වැඩිලා තියෙනවා කියලා. ඒත් යෙහෝවා යන්න කියනකන් නොවා බලාගෙන හිටියා. අන්තිමේදී ඒ මොහොත ආවා. නැවෙන් එළියට යන්න කියලා යෙහෝවා එයාලට කිව්වා. එයාලට හිතා ගන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ නැති. හිතන්න එයාලා දවස් 370ක්ම හිටියේ නැව ඇතුලේ. නැවෙන් එළියට ගිහින් පිරිසිදු වාතයේ හුස්ම ගද්දී එයාලගේ මූණේ තිබ්බ සතුට හිතින් මවා ගන්න පුළුවන්ව. අලුත් ජීවිතයට එයාලා ලෑස්ති. නැවේ හිටපු සත්තුත් එළියට යන්න පටන් ගත්තා. නොයයාගේ පවුලේ අය බලාගෙන ඉන්නේ නැති එයාලා ඒ මේ අත විසිරලා යන හැටි. සමහර සත්තුන්ට එයාලා කිට්ටු වෙන්න ඇති. ඒත් දැන් බය කියලා සමු දෙන්න වෙලා වැවිත්. මිනිස් වෙස්කත් දේවදූතයෝ නැහැ. නෙෆිලිම්වරු නැහැ. දුෂ්ට මිනිස්සුත් නැහැ. මේ හැම දෙම යෙහෝවා දෙවියන් නිසයි. නොවා ඉක්මනින්ම පූජාසනයක් හදලා යෙහෝවා දෙවියන්ට පූජාවක් ඔප්පු කරා. යෙහෝවා දෙවියන් ඒ ගැන ගොඩාක් සතුටු වුණා. යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා ජීවත්වන සියල්ලන්ව ආයේ කවදාවත් විනාශ කරන්නේ නැහැ කියලා. හැබැයි ඒ විතරක් නෙමෙයි. දෙවියන් නොවාය යාගේ දරුවන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒක ස්ථිර කරන ලකුණක් දුන්නා. ඒක අද අපිටත් දකින්න පුළුවන්. ඒ ගැන දැනගන්න අපි උප්පත්ති පොතේ 9:8 ඉඳලා කියවමු.
දෙවි නොවාට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කීවේය.
මම ඔබ සමගත් ඔබෙන් පසුව ඔබේ දරුවන් සමගත් ගිවිසුමක් පිහිටවන්නෙමි. පක්ෂීන්, හිලෑ සතුන් හා වන මුර්ගයන් ඇතුළුව ඔබ සමග නැවෙන් පිටතට ආ සියලු සතුන් සමගද උන්ගෙන් බිහිවන පැටවුන් සමගද මම ගිවිසුමක් පිහිටවන්නෙමි. මා ඔබ සමග පිහිටුවන ගිවිසුම මෙයයි. ජීවත්වන සියල්ලන්ව මින්මතු ජල ගැල්මකින් විනාශ නොකරන්නෙමි. පොළවද නැවත කිසිදාක ජල ගැල්මකින් විනාශ නොකරන්නෙමි.
දෙවි මෙසේද කීවේ,
මම ඔබ සමගත් ඔබ සමග සිටින සියලු ජීවීන් සමගත් පිහිටුවන ගිවිසුම ස්ථිර කිරීමට ලකුණක් දෙන්නෙමි. මතු පැමිණෙන සියලුම පරම්පරා දක්වා සදහටම පවතින එම ලකුණ මෙයයි. මම වලාකුළු අතරෙහි මගේ දේදුන්න තබන්නෙමි. මා පොළොවට ඉහලින් වැහි වලාකුළු ගෙනෙන විට දේදුන්න ඒ අතරේ දිස්වනු ඇත. එවිට ඔබ සමගත් ජීවත්වන සියල්ලන් සමගත් පිහිටුවා ඇති කිවිසුම මම අනිවාර්යෙන්ම සිහි කරන්නෙමි. මින් මතු කවදාවත් ජීවත්වන සියල්ලන්ව විනාශ කරන තරම් ජල ගැල්මක් නොවනු ඇත. දේදුන්න වලාකුළු අතරෙහි පායන විට පොළොවේ ජීවත්වන සියල්ලන් සමග මා සදහටම ඇති කරගත් කිවිසුම මට අනිවාර්යෙන්ම සිහි වෙයි.
මොනතරම් පුදුමාකාර ලකුණක්ද දෙවියන් දුන්නේ. දේදුන්නක් දකින හැම වෙලාවකම මිනිසුන්ට සහ දෙවියන්ට ඒ පොරොන්දුව මතක් වෙයි. නොවා සහ එයාගේ පවුලේ අහස පුරා විහිදුණු ඒ දේදුන්න දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ඇති. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු මොනතරම් අපූරු දර්ශනයක්ද. ආයේ කවදාවත් ජලගැල්මකින් පොළව විනාශ කරන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් හැමදාම දුෂ්ටකම ඉවසගෙන ඉන්නෙත් නැහැ. බලන්න පේත්‍රුස් ඒ ගැන ලිව්වේ මොකද්ද කියලා. දෙවෙනි පේත්‍රුස් දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි ඡේදය අපි කියවමු. එලෙසම දෙවි නෝආගේ කාලයේදී පැවති තමාට කිසි ගෞරවයක් නොදක් වූ ලෝකයට දඬුවම් කිරීමටද පසුබට වුණේ නැත. ඔහු එය ජලගැල්මකින් විනාශ කළ විට ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝආවද තවත් හත් දෙනෙකුවද ආරක්ෂා කළේය. අද අපිත් ජීවත් වෙන්නේ ජලගැල්මට කලින් තිබුණා වගේ කාලයක. මුළු ලෝකයම සැහැසියාව වගේ දෙවියන් අකමැති දේවලින් පිරිලා. කොහේ බැලුවත් මිනිස්සු එදිනෙදා කරන දේවල් ගැන වද වෙනවා මිසක් අපි දේශනා කරන පණිවිඩය ගැන නම් කිසි තැකීමක් කරන්නේ නැහැ. සමහරු දෙවියන්ගේ සෙනඟට අපහාස කරන අරමුණින් අහනවා, කොහොමද එනවා කියලා කියපු මහලෝක විනාශය. ලෝකයේ හදපු දවස් ඉඳලා මේ වෙනකල්ම හැම දෙයක්ම සාමාන්‍ය විදිහට වෙනවා කියලා එයාලා කියනවා. එයාලා හිතන විදිහ වැරදි. දෙවියන් එදා දුෂ්ටකමට විරුද්ධව පියවර ගත්තා. ඉස්සරහටත් ඒක කරන්න යනවා. ඒත් නෝවා වගේ විශ්වාසවන්ත අය බේරෙනවා. බයිබලයේ දෙවියන් ගැන කියන්නේ දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවන්නේ කොහොමද කියලා දෙවියන් දන්නවා. ඒ වගේම අධර්මිෂ්ඨයව විනිශ්චය කරන දවස එනකල් වෙන් කරලා තියන්නත් ඔහු දන්නවා. යෙහෝවා දෙවියන් මුලින් අරමුණු කළා තිබුණු විදිහට මේ පොළව පාරාදීසයක් කරනවා. ඒ පාරාදීසයේ ජීවත් වෙන්න යන්නේ හොඳ මිනිස්සු. දෙවියන්ට විරුද්ධව වැඩ කරන කිසි කෙනෙක් එදාට නැහැ. එතකොට දෙවියන්ට විරුද්ධව කැරලි ගහපු දේවදූතයෝ නොවාගේ කාලේ ජලගැල්ම ආවට පස්සේ ඒ දේවදූතයෝ මිනිස් වෙස් අතහැරලා අන්තිමට ස්වර්ගයට ගියේ දුෂ්ට දේවදූතයෝ විදිහට. ඒත් ඒ දුෂ්ට භූතයන් මිනිසුන්ට විවිධ විදිවලින් බලපෑම් කරනවා. ඒක මේ කාලෙත් වෙනවා. ඒත් යෙහෝවා දෙවියන් ළඟදීම එයාලවයි එයාලගේ පාලකයා සාතන්වයි සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා. බයිබලේ මෙහෙම කියනවා, නෝවා තුල තිබූ විශ්වාසය නිසා දෙවිගෙන් අනතුරු ඇඟවීමක් ලැබූ විට ඔහු දේව ගරුබිය පෙන්වමින් තම පවුලට අයත් අයගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය. නෝවා කීකරු වුණේ විශ්වාසය නිසායි. ඒ නිසා එයයි එයාගේ පවුල අය බේරුණා. නෝවා හොඳ ආයු කාලයක් භුක්ති විඳා, අවුරුදු 950ක් විතර. ඒත් නෝවා නැවත නැගිටලා ආවට පස්සේ අවුරුදු 900 ගාණක් නෙමෙයි සදාටම ජීවත් වෙන්න එයාට පුළුවන් වෙනවා. අපිත් නෝවා වගේ විශ්වාසය පෙන්වලා දෙවියන්ට කීකරු වෙනවා නම් යෙහෝවා දෙවියන්ව අපේ යාළුවා කරගන්න අපිටත් පුළුවන් වෙයි. ඒ යාළුකම සදාකාලිකයි.